මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්මික ශීලයේ සමාදන් වෙන නමස්කාරය කියන බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. විසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කත්වා අපමාදීන සම්පාදී තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ භදන්ත. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුම්හෙහි කිංචං ආතම්පං අක්ඛාතාරෝ තථාගත පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාරබන්ධන. සදහවත් පින්නතුනි, අද මේ පොසොන් පෝය දවසේ මේ රටේ බුද්ධ ශාසනයේ අතීතයත් අනාගතයත් ගැන සැදැහැවත් බෞද්ධයන්ගේ අවධානය යොමු වෙන දවසක්. එදා ඒ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රධාන සද්දෙනෙකුගේ ධර්ම දූත පිරිසක් දඹදිවින් මිහින්තලාවට වැඩම කළේ බුද්ධ ශාසනය පිහිටුවීම සඳහාම බව අපි කවුරුත් පිළිගන්නවා. මහින්ද ඉට්ඨිය උත්තිය සම්බල භද්දසාල කියන ඒ උපසම්පන්න රහතන් වහන්සේලා පසුනමකුත් සුමන සාමණේරයන් වහන්සේ, ඒ වගේම භණ්ඩුක කියන උපාසක මහත්මයාත් ඒ ධර්ම දූත පිරිසට ඇතුළත් වීමෙන් අපට හිතා ගන්න තියෙන්නේ සම්බුද්ධ ශාසනයේ ගිහි පැවිදි සම්බන්ධතාවය තුළින් නියෝජනය වුණ බවයි. සමනාමයන් මහරජ ධම්මරාජස්ස සාවකා තවේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගතා කියන ගාථාවෙන් ඒ මිහිඳු මහරහතන් වහන්සේ තමන් වහන්සේගේ පිරිස දේවානම්පියතිස්ස රජතුමාට අඳුන්වා දුන්න බව අපි කවුරුත් අහලා තියෙනවා. මහරජ අපි ධර්මරාජයන් වහන්සේගේ ශ්‍රාවකයෝ වෙමි. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්ම ජම්බුද්වීපයෙන් මෙහි පැමිණියෝ වෙමු කියලා හැමදින්නවා. එතකොට ඒ වගේම දෙවන පෑදිස් රජතුමා මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු පිරිස කෙරෙහි ඒ ශ්‍රද්ධාවෙන් බොහොම ප්‍රසාදයෙන් මේ ලංකාවේ සම්බුද්ධ ශාසන පිහිටුවන්න ක්‍රියා කර බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඉතින් එතෙක් මෙතෙක් නානාවිධ කාල විපත්ති විපර්යාස මැද්දේ සම්බුද්ධ ශාසනය යම් ප්‍රමාණයකට අද දක්වා මේ රටේ ආරක්ෂා පවතිනෝ ඉතින් බුද්ධ ශාසනය අනාගතය ගැන සිතන මතන පින්වතුන්ට මේ ප්‍රතිපදාව බුද්ධ ශාසන ප්‍රතිපදාව ගැන විශේෂයෙන් සිහිපත් කරවන වටිනා ධම්මපද ගාථාවකුයි අපි අද මාතෘකාව හැටියට යොදාගත්තේ. තුම්හෙහි කිච්චං ආතප්පං අක්ඛාතාරෝ තථාගත කළ යුතු කිස කළ යුතු උත්සාහය නුඹලා විසින්ම දැරිය යුතුය. තථාගතයන් වහන්සේලා ධර්මය කියාදෙන ගුරුවරු පමණය. පටිපන්නා පමුක්ඛන්ති ධායිනෝ මාර්ගබන්ධනා ප්‍රතිපදාවට බැහැලා ධ්‍යාන වඩන අයම මාර බන්ධනයෙන් මිදෙත් කියලා අන්න එහෙම ඒ ගාථාව තුළින් අර මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාවේ ඒ ප්‍රායෝගිකත්වය ඒ වගේම ඵලදායකත්වය ප්‍රකාශ වෙනවා. ඉතින් මේ ගැන කතා කරනවා නම් ඇත්ත වශයෙන්ම මේ බුද්ධ ශාසනයේ ප්‍රතිපදාව තුළ ඇති විශේෂ ලක්ෂණ හෙළි කෙරෙන වටිනා සූත්‍ර දේශනාවක් තමයි මැදුම් සංගියේ ගණක මොග්ගල්ලාන සූත්‍රය. ඒ සූත්‍රයේ ආරම්භක නිදාන කතාවෙන්මත් ප්‍රායෝගිකත්වය පිළිබඳ වැදගත් සිද්ධාන්තයක් මතුවෙනවා. බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර විසාඛා මහෝපාසිකාව තනවා පූජා කළ මිගාර මාත ප්‍රාසාද නමින් හැඳින්වෙන පූර්වාරාම වැඩවාසය කරන අවස්ථාවක උන්වහන්සේ දකින්න ආවා ගණක මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයෙක්. ඉන්නතුනි මේ කාලේ වචනෙන් කියනවා නම් මේ මොග්ගල්ලාන කියන බ්‍රාහ්මණයා ගණක අධිකාරී. එතකොට ඇවිල්ලා මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා, යම්සේ භවත් ගෞතමය, මේ මිගාර මාතු ප්‍රාසාදෙහි අවසාන පඩිය දක්වා මේ සෝපානයේ යම්කිසි අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාවලියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක් දකින්ට ලැබේද? අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා කියන විශේෂ වචන තුන එතන සඳහන් වෙනවා. එසේම මේ බ්‍රාහ්මණින්ගේ අධ්‍යාපනය පිළිබඳවත් අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාවලියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක් දකින්න ලැබෙනවා. ඒ වගේම දුනු ශිල්පය පිළිබඳවත්, ඒ වගේම මේ ගණකාධිකරණයෙන් ජීවිකාව ගෙන යන අපගෙත් ඒ වගේම ශික්ෂණයක් තියෙනවා. අපටත් අලුත් ගෝලයෙක් ශිෂ්‍යයෙක් ලැබුණහම අපි ඔහුට මෙන්න මේ විදිහට ක්‍රමානුකූලව ගණින්න පුරුදු කරවනවා. ඒකක එකයි, ධික දෙකයි, ත්‍රික තුනයි, චතුෂ්ක හතරයි, පංචක පහයි, ෂට්ක හයයි, සප්තක හතයි, අෂ්ටක අටයි, නවක නවයයි, දශක දහයයි ආදී වශයෙන් සියය දක්වා පවා. ඉතින් අන්න ඒ විදිහට ගෞතමේ ඔබ වහන්සේගේ මේ ශාසනයේත් ඒ වගේ අනුපිළිවෙලින් යන ශික්ෂණයක්, අනුපිළිවෙලින් යන ක්‍රියාවලියක්, අනුපිළිවෙලින් යන ප්‍රතිපදාවක් දක්වන්න පුළුවන්ද කියලා ඔන්න බුදුරජාණන්සේගෙන් අහන. බුදුරජාණන්සේ කියනවා, බ්‍රාහ්මණය, මගේ ශාසනයේත් ඒ විදිහ දක්වන්න පුළුවන් කියලා. ඔන්න යම්සේ අසුන් හික්මවන්නේක් හික්මවන්න පුළුවන් ඒ ආජානීය අශ්වයෙකු ලැබුණහම කටකලියාව ඉඳලම ක්‍රමානුකූලව ශික්ෂණයට අදාළ කටයුතු කරනවාද? එසේම තථාගත තෙම ඒ හික්මිය හැකි පුද්ගලයෙකු ලැබුණහම ඒ භික්ෂුවට කියනවා, එව මහණ, සිල්වත් වන්න, ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වන්න, ආචාර ගෝචර සම්පන්න වන්න, සුළුවර දෙහික්ද බිය දකින සුළුව සමා ශික්ෂාපද සමාදන්ව ආරක්ෂා කරන්න කියලා ඒ ප්‍රථම ශික්ෂණයම දෙනවා. යම් අවස්ථාවක ඒ භික්ෂුව ඒ විදිහට සීලවන්ත වුණා නම් අන්නේ අවස්ථාවේ තථාගත තෙම දෙවෙනි පියවර දෙනවා. ඒව මහණ, ඉන්ද්‍රියන් පිළිබඳව රක්නාලද දොර ඇතිව වාසය කරව අසින් රූපයක් දැක නිමිති අනුයන්ජන කියලා කියන්නේ ඒ ඒවා නිමිති අනුයන්ජන නොගනුව ඒවා ගැනීම නිසා විෂම ලෝභය ඊළඟට දොම්නසට ආදාළ යම් කිසි පාපක අකුසල ධර්ම ගලාගෙන එන්න පුළුවන් නිසා ඇස පිළිබඳව සංවරෙහි පිහිටව කියලා ඒ විදිහට ඇස පිළිබඳව වගේම ඇස කන නහය දිව කය මන කියන ආයතන හයේ ඉන්ද්‍රියන් හය පිළිබඳවම ඉන්ද්‍රිය සංවරය වඩන්න කියලා හිම අනුශාසනා කරනවා. යම් අවස්ථාවක භික්ෂුව ඒ ඉන්ද්‍රියේ බුද්ධ ద్వාරතා කියලා කියන ඉන්ද්‍රියන් පිළිබඳව රත්මෙහි යෙදෙන තත්වයට පත් වුණාද ඒ අවස්ථාවේ තථාගතෙම ඊට ඉහළට මේ භික්ෂුව පුහුණු කරනවා. මහණ එව ආහාරෙහි පමණ දෙන පරිභෝග කරන්නේ කෙව භෝජනේ මත්තඤ්ඤුතා කියලා කියන පමණ දෙන ආහාර අනුභව කරව කියලා ඊළඟට අර ඒ ප්‍රත්‍යවේක්ෂා කළා නුවණින් සලකා බලමින් ආහාර ගනුව නේව දවායනම දායාදී වශයෙන් කියන ආකාරයට මේ ආහාරය මා ගන්න ක්‍රීඩාව විනෝදය පිණිස නොවේ, ශරීරය අලංකාර කර ගැනීම සඳහා නොවේ, දාන මණ්ඩන විභූෂණාය හුදෙක් මේ කයෙහි පවත්වාගෙන යාම යාපනය සඳහායි. කුසගිනි වේදනාව නැති කරලා නැති කර ගැනීම මේ බ්‍රහ්මචර්යාවට අනුග්‍රහය පිණිස පමණයි කියලා හුදෙක් මේ ඒ අර කුසගිනි වේදනාව නැසීම පිණිසත්, වැඩිපුර ආහාර ගැනීමෙන් නැති වෙන වේදනාව නැති කර ගැනීම පිණිසත්, පහසු විහරණය සඳහා මේ ආහාරය ගන්නවා කියලා ඒ විදිහට එක්තරා ප්‍රත්‍යවේක්ෂණ විදියකින් ප්‍රත්‍යවේක්ෂා කළ ආහාර ගන්න කියලා ඒ හික්ෂක්ෂණය පිළිටුවන ධම්ම අවස්ථාවක ඒ භික්ෂුව ආහාරේ මත්තඤ්ඤ භෝජනේ මත්තඤ්ඤතා කියන ඒ ශික්ෂණයක් පිළිපදිනවා නම් ඒ අවස්ථාවේ මම ඒ තථාගත තෙම ඒ භික්ෂුව මෙහෙම හික්මවනවා. එව මහණ නිදිවැරීම් ප්‍රතිපදාවේ දීවස ජාගරියානුයෝග කියලා කියන්නේ නිදිවැරීම් ඒ වීරියට අදාළ නිදිවැරීමේ ප්‍රතිපත්තියට පුරුව වැසුව කියලා ඊනාට ඒ කාල සටහන දෙනවා. මුළු දවල් කාලයම සක්මණින් පර්යංකේන් නීවරණ ධර්මයන් සිතින් ඉවත් කරමින් භාවනාවේ යෙදී වාසය කරව රාත්‍රියේ ප්‍රථම යාමයක් සක්මණින් පර්යංකේන් ඒ විදිහට නීවරණ ධර්මයන්ගෙන් සිත මුදා ගනිමින් වාසය කරව රාත්‍රියේ මැදුම් යාමිය තුල දකුණැලේන් සිංහසෙයියාවෙන් සැතපෙව රාත්‍රියේ පශ්චිම යාමයේ නැගිට ඒත් ඒ වගේම සක්මණින් පර්යංකේන් ආර්ණීය ධර්මයන්ගෙන් සිත රක්මින් ඒ නිදිවැරීම් ප්‍රතිපත්තියේදී වාසය කරව යම් අවස්ථාවේ නිදිවැරීම් ප්‍රතිපත්තියේදීලා වාසය කරනවා නම් අන්න ඒ අවස්ථාවේ තථාගතෙම ඔහු ඊටත් එහාට සික්මවනවා. එව මහණ සති සම්පජඤ්ඤයෙන් යුක්ත වාසය කරව ඉදිරියට යාමෙහිදී ආපසු එමේදී දැනුවත්ව කරන්නෙක්ව කියන්නේ සම්පජානකාරී හෝති කියලා කියන්නේ දැනුවත්ව කරන්නෙක් වෙයි එනබ සිටි සිහියෙන් යුක්ත වෙයි කියන එකයි. එයාකට යමක් දේශ බැලීම, යුවත බැලීම, එනාට නැමීම, දිගහැරීම, සම්මිජිතේ පසාරිතේ, ඊනාට ඒ වගේම සංගල සිවුරු පාත්‍ර දැරීමේදී, ආහාර ගැනීමේදී, ආහාර පාන ගැනීමේදී, ඊළඟට මලමුත්‍ර පහ කිරීමේදී වෙන එකක් තබා යාම් සිටීම්, හිඳීම්, නිදීම්, නිදිවැරීම් කියදාදී දෙඩීම් නිහඬව සිටීම් ආදී හැම ක්‍රියාවකදීම දැනුවත්ව කරන්නේ කියලා සති සම්පජඤ්ඤය පිළිබඳව හික්මවනවා. ඒ යම් අවස්ථාවක සති සම්පජඤ්ඤයෙන් ඒ සම්පූර්ණ වුණා නම් ඒ භික්ෂුවට තථාගතයන් ආවාද කරනවා, මහණ දැන් ඔබ විවේක වාසයට නැඹුරුව වාසය කරන්න ආරණ්‍යයක්, වෘක්ෂ මූලයක්, පර්වතයක්, පර්වත බෑවුමක්, සොහනක්, අමු සොහනක්, වන රොදක්, අභ්‍යවකාශ කියන එලි මහණක්, පිදුරු බිස්සක් ආදී ඒ විවේක ස්ථාන ඇසුරු කරන්න පුරුදු වෙන්න. ඔන්න එතකොට යම් අවස්ථාවක ඒ භික්ෂුව ඒ තත්ත්වයටපත් වුණා නම් පිණ්ඩපාතයෙන් පස්සේ ඇවිල්ලා අර නිෂ්කලංකව පර්යංකයෙන් සිරුර කෙලින් කරගෙන ඉඳගෙන තමන්ගේ සිත නීවරණ ධර්මයන්ගෙන් මුදා ගන්නවා. අභිජ්ජා ව්‍යාපාද තීන මිද්ද උද්ධච්ච කුකුච්ච විචිකිච්ඡා කියලා කියන විසම ලෝභයෙන් ද්වේෂයෙන් නිදිමත අලස ගති වලින් නොසන්සුන් කුකුස් ආදීන් දෙගිඩියාදී ඒ නීවරණ ධර්මයෙන් සිත මුදාගෙන ඊළඟට ක්‍රමක්‍රමයෙන් ප්‍රථම ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය ආදියට පත් වෙන ඇති බුදුරජාණන් වහන්සේ අර ක්‍රමානුකූල ප්‍රතිපදාවට නිදර්ශනයක් වශයෙන් අර බ්‍රාහ්මණයට ප්‍රකාශ කළා කියනවා බුදුරජාණන් ප්‍රකාශ කරනවා. අන්න ඒ යම් ශෛක්ෂ භික්ෂූන් සිටිනවා නම් ඒ කියන්නේ තාමත් රහත් නු මාර්ගඵලලාභී තවත් මහ රහත් නු භික්ෂූන් වහන්සේලා ඉන්නවා නම් ඒ ඇයිට තථාගතයන්ගේ ඒ අනුශාසනය මේකයි. ක්ෂීණාශ්‍රව රහතන් වහන්සේලාටත් මේ ශික්ෂණය එදිනදා සැප විහරණය සඳහා සති සම්පජඤ්ඤය සඳහා උපකාර වෙනවා කියලා ප්‍රකාශ කළා. එතකොට ඔන්න මේ ගණක මොග්ගල්ලාන බ්‍රාහ්මණය ආනවා භවත් ගෞතමය, දැන් ඒ විදිහට ඔබ මේ ඒ සංඝයා වහන්සේලාට අවවාද අනුශාසනා කරාම ඒ හැම දිනෙකමත් ඔබ වහන්සේගේ ශාසනයේ පරම නිෂ්ඨාවන නිවන ලබා ගන්නවද? එහෙම නැත්නම් ඇතැම් කෙනෙකුට ඒක ලබා ගන්න බැරි වෙනවද? එතකොට බුදුරජාණන් පිළිතුරු දෙනවා බ්‍රාහ්මණය, මම මෙහෙම මේ අවවාද අනුශාසනා කළාට ඇතැම් කෙනෙක් ඒක ලබා ගන්නවා, ඇතැම් කෙනෙකුට ලබා ගන්න බැරි වෙනවා. ඔන්න බ්‍රාහ්මණය ආනෝ මොකද ඒකට හේතුව? භවත් ගෞතමය, නිවනක් තිබෙද්දි, නිවන නිවන් මාර්ගයක් තිබෙද්දි, නිවන් මාර්ගය දේශනා කරන මේ ඔබ වහන්සේ වෙනි ශාස්ත්‍රීය වන කෙනෙකුත් ඉඳෙද්දි ඇයි ඇතැම් කෙනෙක් මේක ලබන්නේ, ඇතැම් කෙනෙක් නොලබන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් කියනවා, එහෙනම් බ්‍රාහ්මණය මමත් ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්. ඔබ මේ රජගහනුවරට යන මාර්ගය දන්නවද? හොඳට දන්නවා. යම් කෙනෙක් කියනවා ඔබගෙන් රජගහනුවරට මාර්ගය අහගෙන, ඔබ කියනවා මෙන්න මෙහෙම මේ පාරෙන් යන්න, මෙහෙම යනකොට ගමක් හම්බෙවි, ඊට එහාට ගියාම නියම් ගමක්, ඊට එහාට ගියාම ඔහොම යනකොට රාජගහනුවරට යන්න පුළුවන්. එහෙම කිව්වට මොකද මේ පුද්ගලයා ඒ අනුශාසනය ලැබලා වෙන පාරකින් යනවා, ඒකටම අනිත් පැත්තට හැරිලා වෙන ගිහිල්ලා වෙන පැත්තකට යනවා. එතකොට ඒ රජගහනුවර වෙනුවට වෙන ප්‍රදේශ තවත් කෙනෙක් යනවා මාර්ගය රජගහනුවරට මාර්ගයගෙන, එයාට ඔබ මේ විදිහට උපදෙස් දුන්නාම අන්න හරියාකාරයේ යනුව ගිහිල්ලා රජගහනුවරට යනවා. එතකොට අහනවා බුදුරජාණන් වහන්සේ, බ්‍රාහ්මණය රජගහනුවර තියෙද්දි, රජගහනුවට මාර්ගය තියෙද්දි එක්කෙනෙක් අර විදිහට වැරදි මාර්ගයට යන්නත්, වැරදි පැත්තට යන්නත්, තව කෙනෙක් මේ පැත්තට යන්නත් හේතුව මොකද? එතකොට මේ බ්‍රාහ්මණය කියනවා, මට ඉන්නේ මම මොකද්ද කරන්නේ භවත් ගෞතමේ, මම මාර්ගය කියන දෙනා පමණයිනේ, මද්දක්ඛයි මම මාර්ගය කියලා දෙනා පමණයි, මට කරන්න දෙයක් නැහැ. අයියා එහෙම යනවා. අන්න එතකොට බුදුරජාණන් කියන අන්න එසේම බ්‍රාහ්මණය, මමත් මේ නිවන තිබුණත්, නිවන් මාර්ගය තිබුණත්, නිවන තේරුම් කළ දෙන මේ අනුශාසක හැටියට කියන කිය මේ මා ශාස්ත්‍රුණ වහන්සේ හිටියත් මෙන්න ඇතැම් කෙනෙක් මේ විදිහට ලබා ගන්නවා, ඇතැම් කෙනෙක් ලබා ගන්නේ නැහැ. ඔන්න එතකොට අර බ්‍රාහ්මණය යම් ප්‍රසාදයක් ඇති කරගෙන යම් කෙනෙක් මේ ශාසනයේ ජීවිකාව සඳහා ශ්‍රද්ධාව නැතිව පැවිදි වුණාද, කපට සට කපට අය අර කියාපු ප්‍රතිපදාවේ නොහික්මෙන ඒ ආහාරය පිළිබඳව සති සම්පජඤ්ඤය පිළිබඳ සීලාදී ගුණ ධර්ම පිළිබඳව නොහික්මෙන කෙනෙක් ඉන්නවා නම් එබඳු අය භවත් ගෞතමයන් හා එක්ක වාසය කරන්නේ නැත. යම් කෙනෙක් ශ්‍රද්ධාවෙන් පැවිදි වෙලා ගිහින් පැවිදි වෙලා අර අවංකව මේ ප්‍රතිපදාවේ හැසිරෙනවා නම් ඒ අය තමයි භවත් ගෞතමයන්ට ගේ සමග හැසිරෙන්නේ කියලා ඊළාට ප්‍රසාදයේ ප්‍රකාශ කරනවා. ඔන්න අමුතු උපමා තුනකින් යම්සේ මුල් සුවඳ අතරින් කළු අගිල් සුවඳ ශ්‍රේෂ්ඨ හැටියට ගන්නවද, උතුම් හැටියට ගන්නවද, මුල් සුවඳ අතරින් හර සුවඳ අතරින් ශ්‍රත්හඳුන් සුවඳ ශ්‍රේෂ්ඨ වෙනවද, මල් සුවඳ අතරින් දෑසමන් මල් සුවඳ ශ්‍රේෂ්ඨ වෙනවද, එසේම අද මේ දකින්න ලැබෙන මේ ධර්මයන් අතර භවත් ගෞතමගේ ශාසන ධර්මය ශ්‍රේෂ්ඨයි කියලා ඔන්න උගන්වන්නලා ඒ උපාසක තත්ත්වයට පත් වුණා. එතකොට අන්න මේ අනුපුල්මෙන් අපිට පේනවා මේ අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා කියන වචන මෙලපාවේ පිළිබඳ ඉතාමත්ම වටිනා, අපි කාටත් අපිට වීරිය ඇති කරගන්න, ධෛර්යය ඇති කරගන්න උපකාර වෙන දෙයක් බව ක්‍රමානුකූල ප්‍රතිපදාවක්. ඒකටම අදාළ තවත් වටිනා සූත්‍රයක් අපි ඔක්කොම නොකිව්වත් පහාරාද සූත්‍රයේ යතියෙන් සඳහන් කරත් මෙහෙම සඳහන් වෙනවා. පහාරාද කියන අසුරේන්ද්‍රයා අවස්ථාවක බුදුරජාණන්සේට කිව්වා මේ මහා සමුද්‍රය ගැන අසුරයන් සතුටු වෙන්න ආශ්චර්ය අද්භූත ධාර්ණ අටක් තියෙනවා කියලා. එකක් තමයි මේ මහා සමුද්‍රයේ වචන තුනක් සඳහන් වෙනවා. අනුපුබ්බ නින්නෝ, අනුපුබ්බ පෝනෝ, අනුපුබ්බ පබ්භාරෝ, න ආයතකේනේම පපාතෝ. මේ මහා සමුද්‍රයේ අනුපිළිවෙලින් යන නැම්මක්, අනුපිළිවෙලින් යන නැඹුරු වීමක්, අනුපිළිවෙලින් යන ඇලවීමක් තියෙනවායි එක පාරණම ප්‍රපාතයක් නැත. අන්න ඒ උපමාව දෙනවා. ඒ පළමුනි ආශ්චර්ය අද්භූත කාරණය. ඒකට බුදුරජාණන්සේ කියනවා මගේ මේ ශාසනයේ ධර්ම විනය තියෙනවා අයගම ආශ්චර්ය අද්භූත කාරණා අටක් කියලා. පළමුනි කාරණේ අන්න අරකට අදාළව කියනවා මේ ශාසනයේ තියෙනවා අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා, න ආයතකේනේ වඤ්ඤා පටිවේදෝ. එක පාටම මේ රහත් බව ඉබේ ලබන්න කියන එක නෙවෙයි, මෙන්න මේ විදිය ප්‍රතිපදාවක් තියෙනවා කියලා අනුබුදුරජාණන් ප්‍රකාශ කරනවා. ඉතින් මෙන්න මේ අනුපිළිවෙල වචන ඇත්ත වශයෙන් මේ ශාසනයට අදාළව මේ කාටත් ඇත්ත වශයෙන් ධෛර්ය උපදවා ගන්න වටිනා දෙයක්, එක දවසකින් කරන දෙයක් නොවෙන්න පුළුවන්. මේකේ ප්‍රතිපදාවේ හරියට යනවා නම් පිළිවෙලින් ක්‍රමානුකූලව ප්‍රතිඵලදායක බවයින් පෙන්නුම් කරන්න. ඉතින් ඊළඟට තව කෙනෙක් හිතන්න පුළුවන්, එහෙමනම් ඉතින් දැන් බොහෝ දෙනා කියන්නේ අපට පාරමී නෑ, අපට පාරමී නෑ, අපේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලැබෙලා නෑ. දැන් ආරංචි බොහොම දේශකයෝ මේ ශාසනය විනාශ වෙන විදිය වචනයකින් මේ බොහෝ දෙනා අධෛර්ය කරන බව ත්‍රි හේතුක ප්‍රතිසන්දි කතාවෙන් ශාසනයට පිළිලයක් වගේ කතාවක් කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. බුදුරජාන් වහන්සේ එහෙම කළේ නැහැ කවදාවත්. ත්‍රි හේතුක ප්‍රතිසන්දි කියලා ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔන්න මේකට හොඳ නිදර්ශනයක් අපි ඊළඟට කියන්නේ ඒ ධර්ම කතාවකින් රජගහනුවර බුදුරජාන් වහන්සේ විශාල පිරිසකට ධර්ම දේශනා කරන අවස්ථාවක්. මේ දේශනා මේවා අපි කලින් කියලා තියෙනවා, මේ කෙටියෙන් කියන්නේ. ඒ විශාල පිරිසක් මැද බුදුරජාන් ධර්ම දේශනා කරනකොට ඔන්න එනවා සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක්. දැන් ඔය ඇඟ සුදු වෙච්ච කට්ටිය එහෙම හරිම දිලිඳු හිඟන්නේ කොටින් කාලකන් හිඟන්නේ කියන. ඉතින් එනකොට ඈතදි මේ පිරිස දැකලා හිතා ගන්නවා මෙතන සමහර විට ආහාර කෑම බෙදෙනවා. ඉතින් බඩගින්න කෑම ටිකක් ලබා ගන්න පුළුවන් මෙතෙන්ට ගියොත් කියලා ඔන්න කිට්ටු වෙනවා. කිට්ටු වෙනකොට ඔන්න දැනගන්නවා නෑ නෑ කෑම බෙදෙන තැනක් නෙමෙයි මේ ශ්‍රමණ ගෞතමින් ධර්මයේ දේශනාවයි. කමක් නෑ මං ධර්මයවත් අහන්න ඕන කියලා ඔන්න එහෙම පිරිස් කෙලවර ඉඳගත්තා. ඉඳගෙන ඔන්න ඊළඟට ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ අර මුළු පිරිස තමන්ගේ බුද්ධ ඥාණයෙන් බුද්ධ ඇසින් සිසාරා බැලුවා. කවුද මෙතන මේ ඉන්න අයගෙන් ධර්මය තේරුම් ගන්න පුළුවන්? මෙතන ඉන්න ඇති රජවරු, සිටුවරු, තක්සලාවේ උපාධිධාරියෝ, මහා පණ්ඩිතයෝ, ඒ ඔක්කොම පරාදයි. අන්න අර හිඟන්න පෙනුණා බුදුරජාණන් වහන්සේට. මොහොත පුළුවන් මගේ ධර්මය දේශනා කරන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පාත්තුපු දේශනා එක විශේෂයි. දැන් කාලේ බඳු දේශනා අහන්නත් ලැබෙන්නේ. බුදුරජාණන්සේගේ දේශනා ශෛලිය විශේෂ බව කවුරුත් දන්න. ආනුපුබ්බී කතා කියලා කියන එතන අනුපූර්ව කියන වචනේ තියෙනවා. අනුපිළිවෙල යන කතාවක් කරා. ඒකට මේ එකම දේශනාවක් තුලත් මේ අනුපිළිවෙල තියෙන බව කියන්නේ මේ. නැත්නම් මේක කාලයට බාර දීලා නිකන් එනවා. අද ඉතින් මේක කරා මේ මාර්ගඵල කියන එක හුඟක් කියයිද කියලා ඔන්න මේ දේශනාවෙන් හෙළි වෙන එක. බුදුරජාණන්සේ අනුපිළිවෙල කතා කියලා කියන්නේ දේශනා මාර්ගයට අනුව දේශනා පැවැත්වුවා. ඒක මෙහෙමයි සඳහන් වෙන්නේ ධර්මයේ. දාන කතා, සීල කතා, සබ්බ කතා, කාමානං ආදීනව, ඕකාරං සංකිලේසං, නෙක්ඛම්මේච ආනිසංසං පකාසිතී. ඔන්න අනුපිළිවෙල කතාවට අදාළ ටික. දානේ ආනිසංස කියන. දාන කතා, සීල කතා, සීලේ ආනිසංස. සබ්බ කතා, ඒකතු ඒ දාන දීමෙන් සිල් රැකීමෙන් දිව්‍ය ලෝකයට යායකී බව, දිව්‍ය ලෝකේ සම්පත් පිළිබඳව යමක් කියන. සබ්බ කතා. ඔන්න ඊළඟට අනිත් පැත්තට හරවනවා. මනුෂ්‍ය ලෝකේ වේවා දිව්‍ය ලෝකේ වේවා කම්සපවල කාමානං ආදීනව ආදීනව පක්ෂය. ඕකාරං ලාමක බව, කිලේ සුපදන බව, සංකිලේසං. ඊළඟට කියනවා නෙක්ඛම්මේ ආනිසංසං. අන්න අනිත් පැත්තට. කන්ද බැස්සා අනිත් පැත්තට. නෙක්ඛම්මේ ඇති ආනිසංස, මේ ඔක්කොම මේවා වැඩක් නැහැ කියලා අනිත් පැත්තට හරවනවා. ඔන්න ඒ නෙක්ඛම්මේ ආනිසංස කියනකොට අර විදිහේ එන්න. එතකොට දැක්ක බුදුරජාණන් වහන්සේ. කෙනෙක් අහන්න පුළුවන් මේ හිඟන්නට මොකද්ද දෙන්න තියෙන්නේ? මොන සීලයක්ද සමාදන් වුනේ? දැන් මේ පින්නතුන්ට අපි ආපු හැටි සීල් දෙන්නා වගේ බුදුරජාණන් වහන්සේ සීල් දෙන්නේ නැහැ. නමුත් හිත තුලින් ඒ යමක් අතහරින්න තියෙනවා. ඉස්සෙල්ලාම අතහැරි ආහාරය ගැන සොයාගෙන නෑ. ඒ ආසාව අතහැරලා තමයි එතන ඉඳගත්තේ. ඒකත් ලොකු දානයක්, අතහැරීම. ඊළඟට ඔන්න සීලය කියනකොට අනීමට මේව රකින්න නැත්නම් කියලා හිතෙන්නේ නැති අපිට පේන්නේ. ඊළඟට ඒක තුන ආනිසංස ඔහොමම ගිහිල්ලා ඔන්න හිතාගන්න. බුදුරජාණන්ගේ යම් අවස්ථාවක පෙනුණා සුපබුද්ධ කුෂ්ඨ රෝගී සිත සකස් වෙන ආකාරය මේ වචන වලින් දක්වන. යදා භගවාඤ්ඤාසි මේ පිළිබඳව කල්ල චිත්තං, මුදු චිත්තං, විනීවරණ චිත්තං, උදග්ග චිත්තං, පසන්න චිත්තං. ඒ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ සිත කල්ල චිත්තං සකස් වෙලා මෘදු වුණා, නීවරණයන්ගෙන් ඉවත් වුණා, පහන් බවට පත් වුණා, ප්‍රසාදයට ඔද වැඩෙන තත්ත්වයට පත් වුණා. අන්නේ අවස්ථාවේ තමයි බුදුරජාන් වහන්සේ යාසම් බුද්ධානං සාමුක්ඛංසිකා ධම්මදේශන. බුදුරජාන් වහන්සේලා විසින්ම ලෝකයාට හඳුන්වා දෙන දුක්ඛං සමුදයං නිරෝධං මග්ගං කියන චතුරාර්ය සත්‍ය ධර්ම දේශනාව දේශනා කළේ. ඒ දේශනා කළේ කාට එල්ල කළාද? අර කුෂ්ඨ රෝගියාට. මේ කාලේ නම් කෙනෙක් 16 කේ කියාවේ. ඔන්න පින්වතුනි අන්න අර ඒ කාලේ කන්නේ එලවල දාන කියලා කියාවේ. අන්න බලන්න. එතකොට ඊළඟට මේ ඊළඟට වෙච්ච හැටි බලන්න. අන්තිම ඒ සුබබුද කුෂ්ඨ රෝගියා පිළිබඳව මෙහෙම සඳහන් වෙනවා. යම්සේ පිරිසිදු වස්ත්‍රයකට සායම් අල්ලන්න වගේ අන්න අර බුදුරජාන් වහන්සේගේ දේශනාව හරියටම චතුරාර්ය සත්‍ය දේශනාව හරියට හිතට කා වැදුනයි. එහි ප්‍රතිඵලය වශයෙන් විරජං වීතමලං ධම්මචක්කුං උදපාද කෙලෙස් මල රහිත මලකඩ රහිත ඒ ධර්ම ධම්මස පහළ වුණා. ඒක කිටින් සඳහන් වෙනවා. යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධං. අපි බොහෝ දිනාට ඔය සෝවාන් ගැන කතාන්තරගෙන එන අයට අපි කියනවා මෙතනයි තියෙන්නේ රහස. යං කිංචි සමුදේ ධම්මං සබ්බං තං නිරෝධං. මං ඊටාම කෙටියෙන් සෝවාන් ප්‍රත්‍යක්ෂ ප්‍රකාශ කළා. යම් තාද්දයක් හටගන්නා ස්වභාවයක් තියද ඒ හැම දෙයක්ම නිරුද්ධ වන ස්වභාවයක් තියද කියන ඒ ධම්මස පහළ වුණා. ඒ කියන්නේ පටිච්චසමුප්පාද ධර්මයේ දොටුවා කෙටියෙන් කියනවා. අපි මේව ගැන කලින් කියලා තියෙන තව විස්තර කරන්න යන්නේ නැහැ මේ අවස්ථාවේ. එතකොට ඔන්න ඊළඟට මේ පිරිස ඔක්කොම විසිරලා ගියා. අන්තිමට මේ කවුරුවත් දන්නේ නැහැ මේ ආපු කුෂ්ඨ රෝගියා මේ තමන්ගේ තත්ත්වයෙන් ඉහළ ඉතාමත්ම ඉහළ තත්ත්වයකට මුළු ලෝකාධිපත්‍ය කියලා එක හැමකටම චතුරාර්ය රාජ්‍යයටත් වැඩි තත්ත්වයක් බුදුරජාණන් ශ්‍රී වචනෙන් කියනවා. තත්ත්වයක් ලැබලා තියෙන බව ආර්ය පිරිස කවුරුවත් දන්නේ නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිත් මෙතන කියන්නේ එතන අර තත්ත්වයට ඊනාට තව විශේෂ වචන ටිකක් තියෙනවා. ඒකට මම කියන්නේ සෝවාන් පුද්ගලයාගේ උපාදි අටක්ම සඳහන් වෙනවා. මේ විදිහට එතන කියන්නේ සෝවාන් පුද්ගලයා කවරෙක් හෝ වේවා නූගත් කෙනෙක් හෝ වේවා ඔහු පිළිබඳව මෙන්න මෙහෙම සූත්‍රවල සඳහන් වෙනවා. දිඨ ධම්මෝ පත්‍ය ධම්මෝ විදිත ධම්මෝ පරියෝගාල ධම්මෝ තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ වේසාරජ්ජප්පත්තෝ අපරප්පච්චෝ සතු සාසන අටක්ම තියෙනවා එතන උපාදි. දිඨ ධම්මෝ නිවන දුටුවා මොහොතකට හරි. ඊළඟට පත්‍ය ධම්මෝ නිවනට පැමිණිය ක්ෂණයකට හරි. විදිත ධම්මෝ දෙවෙනිය තේරුම් ගත්තා. පරියෝගාල ධම්මෝ නිවනට කිමිද්දා. අපි ඇතැම් අවස්ථාවල නීල මහයෝධයාගේ යගදාවාදී උපමා වලින් කිව්වා මොහොතකට දුටුවා නිවන. සංස්කාර නිරෝධය දුටුවා. එතකොට පරියෝගාල ධම්මෝ තින්න විචිකිච්ඡෝ ආයි සත දෙගෙඩියා නැති වුණා. අතීත භව ගැන අනාගත භව ගැන අතීතයේ තිබුණෙත් මේවද අංගේ දෙයක් කියලා අනාගතය ගැන. ඊළඟට තින්න විචිකිච්ඡෝ විගත කතංකතෝ කතංකතං කියලා එක එක්කෙනාගෙන් අහගෙන යන්න ඕනේ නැහැ. ඒ තත්වයට නිසක තත්වයට පනවන එක කතංකතෝ වේසාරජ්ජප්පත්. එතකොට අර හිඟන්න විශාරදෙක් වුණා. කොහොමද වැඩි ධර්ම විශාරදෙක් වුණා අර හිඟන්න අර දේශනා වේසාරජ්ජප්පත්තු අපරප්පච්චෝ සතු සාසනේ කියන එක ගැඹුරු කියමන. ඒ කියන්නේ මේ ශාස්ත්‍ර ශාසනයේ කෙනෙකුගේ පිහිටක් තවත් අවශ්‍ය නැති තත්වයකටපත් වුණා. ඒ කියන්නේ මොකද? දැන් කහලා මේ පින්නතුන් අහලා තියෙන සෝවාන් වුණු පුද්ගලයා කිසි කෙනෙකුට වළක්වන්න බෑ. සත්තක්කත්තු පරම කියන ජාති හතක් තුල රාත් වෙනවමයි. දුක් කෙලවර කරනවමයි. ප්‍රමාද වුණොත් එහෙමයි නැත්නම් මේ ලෝකෙම ඒ උච්චාධරණ අනිත් තත්වවලට යන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ එතන අපරප්පච්චය සතු සාධනේ මේ ශාතු සාධනේ වෙන කෙනෙකුගේ පිහිටක් අවශ්‍ය නැහැ. පිහිට ලැබුණොත් බුදුරජාණන් වහන්සේගේ වැඩි ඉක්මන් වෙන කාරණේ ඇත්ත. නමුත් අන්න අර ඕන කෙනෙක් ටික ලැබුණා. සිද්ධාන්තයේ නිවන් දක්වා යන සිද්ධාන්තය ලැබුණ. ඒකයි කියන්නේ ගඟට වැටුණු දී කොටයක් මූදට ගිහිලා කෙලවර යනවා වගේ නිවන්ත. ඉතින් කොහොම තත්ත්වයක් ලැබුවේ අන්න බලන්න. එතනින් එක පැත්තකින් ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනා ශෛලිය එතන අර හදිසිය සිදුනාමත් නෙවෙයි ආදීන අර්ගය අනුකුබ්බේ කතා අනුපිළිවෙල කතා අනුපිළිවෙල කතා යන ඒක තුල ඔක්කොම කෙරුණා. අර ඉතින් ඒ ක්ෂණිකව වුණා. ඉතින් අන්න මේ එක් තුලින් මම මේ දෙපැත්තක් ඉදිරිපත් කරන්නේ. එකක් මේ ධර්මයේ ප්‍රායෝගිකත්වයේ ඇතම් කෙනෙක් අන්න කියාවු අර කිව්වා විදියට අපට පාරමී ධර්ම නැහැ. අර අපේ හාමුදුරුවෝ කියන ත්‍රි හේතුක ප්‍රතිසන්දි නෙමෙයි. අර කෑමේ පටලැවිලි වගක්. ඔය කිසිවක් හිතන්න නරකයි. මේ ශාසනය රැකෙන්නේ ප්‍රතිපදා උඩන බය නැතුව මේ කටයුතු වල යෙදෙන්නේ කියන එකට මේ ටික කිව්වේ. ඉතින් ඒ වගේම කෙනෙක් හිතන්න පුළුවන් දැන් ඇතම් තැන්වල මේක නොවන බවත් අපි මේ කෙටියෙන් කියතෝ. ඔය අහලා තියෙන ඔය බාහ්‍ය සූත්‍ර ආදී ඉතාම ක්ෂණිකව දිටුවේ දුටු මතින් ආදී කිව්වම රහත් වෙලක් ඉවරයි. අන්න බුදුරජාහන්සේට පේනවා අපිට නොබින්නත් ආසයානුසය ඥානය තුලින් මහා පුදුම විදියට හැම පුද්ගලයා තුලම ඇතුළත තියෙන ශක්තිය ඒ අනුවයි බුදුරජාහන් දේශනා කරන්නේ. සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා පිළිබඳව එහෙම කරා. ඇතැම් තැන්වල යතිතියෙන් පේනවනම් ක්ෂණිකවත් එක දෙනවා. ඒකට හේතුව අපි කිව්වොත් තවත් දිගින් දිගට නොකිව්වත් කෙටියෙන් සඳහන් කරොත් මේ ශාසනයේ ධර්මාවබෝධය පිළිබඳව සඳහන් වෙන ප්‍රධාන වචන හතරක් තියෙනවා. උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෙයෝ පදපරමෝ කියලා හතර දෙනෙක් ගැන සඳහන් වෙන ධර්ම අවබෝධය පිළිබඳ. උග්ගටිතඤ්ඤු කියලා කියන්නේ යම්කිසි ඔය දොරක අගුලක් හැරියට හැටි එකපාරට ඇරෙන්න වගේ පොඩි කෙටි දේශනාවකින්ම ධර්ම අවබෝධය ලබන අන්නර බාහ්‍ය දාරු කීරියාදීයි. ඊටාම දිනුන අය යන්තම් පොඩි කෙනෙක් ඉල්ලක් විතරයි ඇයට උනේ. එතකොට ඔක්කොම ලබා ගන්නවා. උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියන්නේ ඊළඟ ගණය. ඒ ඇයිද ටිකක් දිග ධර්ම දේශනාවක් අවශ්‍ය වෙනවා. විපංචිත දිගට ධර්ම දේශනා කරාම තමයි ඒ අයට ධර්ම අවබෝධය ලැබෙන්නේ. නියෝ කියන්නේ අතින් අරගෙන ගිහිල්ලා මේ නිවන කරන්නවා තරමට ටිකක් ගුරු උපදේශ කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී ධර්මය ශ්‍රවණය ඕවා එකතු වෙලාගෙන ගිහිල්ලා යම් අවස්ථාවක තමයි ඒ නියය පුද්ගලයා තුන්වෙනි ගන්නේ. අන්තිම කෙනා පදපරම කියන කෙනාට මොන හේතුවකින් හරි මේ ජීවිතයේ ඒ ඵල මාර්ගඵල ලබන්න බැ. නමුත් අර විදියට අර කේන්දර බල බල ඉන්න ඕනේ නැහැ. ඒ පුද්ගලයා වුණත් යමක් ඉගෙන ගත්තනම් ඒ පදපරම කියලා කියන්නේ ඉගෙනගත්තු දේ ඊළඟ අන්තිම යම් අවස්ථාවක අනාගත මාර්ගඵල ප්‍රතිවේදයකට උපකාර වෙනවා. අන්න එක්කෙනෙක් අද්භුතඥාන්සිය අහග දාන්නේ නැති බවෙන් පේනවා. උගටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෙයෝ පදපරම. මේ ඔක්කොම කියන්නේ මේ පින්නොත් ධෛර්යය ලබා ගන්න. එතකොට වෙන එකට නෙමෙයි කවුරුත් විචනය කරන්නත් නෝයි කියන්න සිද්ධ වෙනවා. උන්ව විදි තත්ත්වයක් තියෙන්නේ. එතකොට ඒ ශාසන ප්‍රතිපදාවේ තන ප්‍රතිඵලදායක බව තවත් නෙගුත් අවස්ථාවල සීතර දේශනා කියලා වරක් නැතුව තියෙනවා. මේ අවස්ථාවේ තවත් සූත්‍ර දේශනා එළියට ගත්තොත් වටිනා දේශනාව භූමිජ කියන සූත්‍රය නැදුම් සංකේනෝ භූමිජ කියන සූත්‍රයේ එක තියෙන හැටියට භූමිජ කියන ස්වාමීන් වහන්සේ මේ රජගහනුවර වැඩ වාසය කරන අවස්ථාවක පිණ්ඩපාතේ වඩිනවා. මේ භූමිජ ස්වාමීන් වහන්සේ ජයසේන කියන රාජකුමාරයාගේ ගෙදරට පිණ්ඩපාතේ වඩින අතරේ ඒ නිවසට ගියා. එතකොට ඒ ජයසේන රාජකුමාරට එච්චර ශ්‍රද්ධාවාදියක් නැහැ. ඉතින් අර සතුටු සාමිච්චි කළා ඒ ආසනයක් පානවල සතුටු කතාවේදීලා ඔන්න මෙන්න මෙහෙම දෙයක් කියනවා. ජයසේන රාජකුමාරයා ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණීන් මෙන්න මේ විදිහේ කතාවක් කියනවා. මොකද්ද? යම් කෙනෙක් ආසාවක් ඇතිව බ්‍රහ්මචර්යාව කියන්නේ ශාසන ප්‍රතිපදාව කියන එක ආසාවක් ඇතිව බ්‍රහ්මචර්යාව හැසුණත් නිෂ්ඵල ඵලදායක නැහැ. ඒ වගේම ආසාවක් නැතුව ඒක යෙදුණත් ඒත් ඵලයක් නැහැ. ආසාව සහ ආසාවක් නැති ආදී කියන්නේ ආසාවක් ඇතිව සායසාවක් නැතුව ඒ මාර්ගයේ ඒ බ්‍රහ්මචර්යාව යෙදුණත් ඵලයක් නැහැ. ඊළඟට ආසාවක් ඇත්තෙත් නැතුව නැත්තෙත් නැතුව ඒක යෙදුණත් ඒත් ඵලයක් නැහැ. මේක ගැන භූමිජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ එහෙම නැත්නම් භූමිජ ස්වාමීන් වහන්සේගේ මොකද කියන්නේ? ඒකට භූමිජ ස්වාමීන් වහන්සේ කියනවා රාජකුමාරයේ මේ මම භාග්‍යතුන් වහන්සේගේ මුවින්ම මේ ලබාගත්තු කියමනක් නෙවෙයි. මම මේ භාග්‍යතුන් වහන්සේ මේ තේරුම් කළ ඇති මන් දන්නේ නැහැ. නමුත් මං හිතනවා භාග්‍යතුන් වහන්සේ මෙන්න ඇහුවොත් මෙන්න මෙහෙම දෙයක් කියයි කියලා. ඔන්න තමන්ගේ අවබෝධය අනුව භූමිජ ස්වාමීන් වහන්සේ අර යම් කාරණයක් මේ ජයසෙන රාජකුමාරයාට කියනවා. මොකද්ද? මගේ අදහසේ හැටියට නම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ කියන හැටියට මෙන්න මෙහෙමයි. මොකද්ද? මේ යම් කෙනෙක් නොනිසි ආකාරයෙන් නොනිසි මඟකින් බ්‍රහ්මචර්යාවේ හැසිරෙනවා නම් ආසාවක් ඇතිව ඒත් ඵලයක් නැහැ. ආසාවක් නැතිව ඒත් ඵලයක් නැහැ. ආසාවක් ඇතිව හා නැතිව නොනිසියන් දෙමින් බ්‍රහ්මචාරියාව දෙන ඒත් ඵලයක් නැහැ. ආසාවක් නැතුවත් නැතුව නැතුවත් නැතුව බ්‍රහ්මචාරියාව හැසිරෙනවා නම් නොනිසියන් දෙමින් නොනිසි මාර්ගකින් ඒත් ඵලයක් නැහැ. නමුත් ඔන්න අනිත් පැත්ත කියනවා. යම් යම් කෙනෙක් නිසි ආකාරයෙන් දෙමින් ආසාවක් ඇතුව බ්‍රහ්මචාරියාව හැසිරෙනවා නම් ඒත් ඵලයක් තියෙනවා. ආසාවක් නැතුව බ්‍රහ්මචාරියාව හැසිරෙනවා නම් ඒත් ඵලයක් ලබා ගන්න පුළුවන්. ආසාවක් ඇතුවත් නැතුවත් කළත් ඒත් ඵලයක් ලබා ගන්න. ආසාව ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් නිසි මාර්ගය හරිනම් ඵලය තියෙනවා. කිව්වාම ඒ ටිකට ජයසේන රාජකුමාරයා පැහැදිලා එහෙම කියනවනම් මේ ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ මේ අද සිටින ඔක්කොම ශාස්ත්‍රුන් වහන්සේගේ හිස මුදුනට ගන්න වටිනවා කියලා ප්‍රසාදයේ ඵල කළා. අයිය ජයසේන රාජකුමාරයා තමන්ට ගෙන ආපු බත්තලියත් මේ භූමිජ ස්වාමීන් වහන්සේට පූජා කළා. ඉතින් උන්වහන්සේ දාහනේ වළඳින්න පාතේ වළඳලා හවස් වරුවේ බුදුරජාණන් ළඟට ගිහිල්ලා මේ විස්තරය කියනවා. මම උදේ වරුවේ මෙන්න ජයසේන රාජකුමාරයාගේ නිවසට ගියා. ඒ රාජකුමාරයා මෙන්න මෙහෙම දෙයක් කිව්වා. මම මෙහෙම පිළිතුරක් දුන්නා. මා හිතනවා මම ඒ එසේ කීමේදී භාග්‍යතුන් වහන්සේ නොකිව්ව දෙයක් කීමේ වරදට අහුනේ නැහැ කියලා කියලා මේ බොම් බැගෑපත්ත කියනවා. මං හිතන්නේ භාග්‍යතුන් වහන්සේගේ මතයන් මං ඉදිරිපත් කළේ මගෙන් එක වරදක්ුණේ නැහැ කියලා හිතනවා කියලා මොබත් ශ්‍රද්ධාවෙන් කියනවා. භාග්‍යතුන් වහන්සේ කියනවා භූමිජ කිසි වරදක් කියලා නැහැ, ඔබ කියාපු කාරණේ තමයි මමත් අනුමත කරන්නේ කියලා. ඔන්න ඒකට තව වඩාත් එක හිත්තාවදීනන්ද මට බුදුරජාණන් ශ්‍රීලන්ට උපමා කීපයක් දෙනවා මේ කියාපු සිද්ධාන්තය පෙන්වුම් කරන්න. ඔන්න මෙමයයි කියන්නේ. ඒ කියන්නේ තවත් විස්තර බුදුහාමි ප්‍රකාශ කරනවා. යම් ශාසනයක ඒ කියන්නේ මෙන්න මෙහෙම මිච්ඡා මේ පිනතුන් දන්නවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඒකේ අනිත් පැත්ත හිතාගන්න මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව මිච්ඡා වායාම මිච්ඡා සති මිච්ඡා සමාධි කියන වැරදි දෘෂ්ටියේ ඉඳලා වැරදි සමාධි දක්වා යන යම් ප්‍රතිපදාවක් තියෙන ශාසනයක යම්කිසි ශ්‍රාවකේ ආසාවක් ඇතුව බ්‍රහ්මචර්යාවේ ඇසුරුණත් එයින් ඵලයක් නැහැ. ආසාවක් නැතුව ඒ බ්‍රහ්මචර්යාව ඇසුරුණත් ඵලයක් නැහැ. ආසාවක් ඇතුහා නැතුව කරත් ඵලයක් නැහැ. නිෂ්ඵල. ආශාවක් නැතු ඇතුව සහ නැතුව කරත් මොකද හේතුව? ඔන්න හේතුව. අයෝනිසෝ කියන වචනේ එතන සඳහන් වෙනවා. මේ වචනේ ටිකක් සිංහල නගන්න අමාරුයි. අයෝනිසෝ කියලා කියන්නේ අන්න අපි කෙටියෙන් කියතොත් අපි සලකා ගන්න පුළුවන් නොනිසියන්දමි. වැරදි විදියට කියන එක. ඒක අර උපමා වලින් තේරෙවි කියනකොට. නොනිසියන්දමි. අර මොකද මිත්‍යා දෘෂ්ටියෙන් පටන්ගෙන මිත්‍යා සමාධිය කරා යන ඒ ශාසන ප්‍රතිපදාවක් නිසා. ආසාව තියුණක් නැතත් එයින් ප්‍රතිඵලයක් නැහැ. කියලා ඔන්න ඊළඟට දෙන උපමා ටික. යම්සේ භූමිජ. තල තෙල් බලාපොරොත්තු වෙන කෙනෙක්. ඔරුවක වැලි ඉහෙලා වතුරෙන් ඕක කලතලා වතුරෙන් ඒක අනලා කොච්චර මිරිකුවක් ආසාවෙන් මිරිකුවක් ආසාව නැතුව මිරිකුවක් ආසාවත් අනාසාවත් දෙකම නැතුව මිරිකුවක් ආසාවත් අනාසාවත් දෙකම නැතුව කරා වැලි මිරිකල තෙල් එන්නේ නැහැ මොකද හේතුව අන්න අයෝනිසු වැරදි විදියට වැරදි ක්‍රමයකට එක කළේ ඒක නිසා කොච්චර වැලි මිරිකුවක් තෙල් එන්නේ නැහැ ඔන්න පළවෙනි උපමා ඔන්න ඊළඟ දෙවෙනි උපමාවක් දෙනවා ජම්සේ භූමිජ කෙනෙක් කිරි ස්වාමීන් යන කෙනෙක් ස්වාමීන් බලාපොරොත්තුෙන් යන කෙනෙක් තරුණ වස්සෙක් ඉන්න එළදෙනකගේ අඟින් නදින කිරි දොමි අඟින් නදින ආසාවක් ඇතුව ඒ එළදෙනගේ අඟින් යද්දා ආසාවක් නැතුව කරත් දෙකම ඇතුව කරත් නැතුව කරත් අඟින් යදලා කිරි එන්නේ නැහැ අන්න ඒ වගේ තමයි අර කට්ටියගේ ප්‍රයත්නය කියන එක පෙන්වනු කරනවා මිච්ඡාදිත්‍යයෙන් පටන් ගත්තු ඒ අයගේ ඒක නොනිසි නිසා නොනිසි උත්සාහයක් නිසා ඵලයක් නැහැ තුන්වෙනි උපමාවකුත් දෙනවා යම්සේ භූමිජ ඒ කිව්වේ ඊළඟට දෙන උපමාව යම්සේ භූමිජ කෙනෙක් වෙඬරු බලාපොරොත්තුවෙන් කලසක දිය ඉහිලා දිය දාලා වතුර දාලා අර කලතන දණ්ඩෙන් ඒක කොච්චර වේලාවක් කලතමින් හිටියත් ආසාවෙන් කළත් ආසාවක් නැතුව කරත් දෙකම ඇතුව කරත් දෙකම නැතුව කරත් අර වතුර කලසේ දාපු වතුර තුලින් වෙඬරු ලබා ගන්න බෑ අන්න ඒ වගේ තමයි අර කට්ටියගේ උත්සාහ. ඒකයි කියන්නේ. හතර වෙනුව කියනවා. යම් කෙනෙක් ගිනි බලාපොරොත්තු වෙන. ඒ කාලේ ගිනි ගින්දර ලබා ගත්ත හැටි දන්නුනේ. දී කෑලි දෙකක් එකට ගැටලා. ඔන්න ඒ උපමාව කියන්නේ. යම් කෙනෙක් ගිනි බලාපොරොත්තු වෙන තෙතලි කඩක්. තෙත වේවි. අමු ලී කඩක් අරගෙන ඒකේ අතුල්නවා. තව ඒ වගේම ලී අමු ලී කඩක්. උඩින් තියාගෙන අතුල්නවා අතුල්නවා ආසාවෙන් කරත් ආසාව නැතුව කරත් දෙකම ඇතුව කරා දෙකම නැතුව කරා කින්දර හටගන්නේ නැහැ. උන් ඒ උපමා හතරෙන් පෙන්වන්න කරනවා අර මිච්ඡාදිත්‍ය ආදී ඒ ශ්‍රමණ බ්‍රාහ්මණින්ගේ ප්‍රතිපදාවේ නිෂ්ඵල බව. අසාර්ථකයි. උන් ඊළඟට දක්වනවා ඒ කියන්නේ. නමුත් යම් ශාස්ත්‍රයක සම්මාදිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි දකින්න ලැබෙනවා නම් ඒ ශාසනීය ප්‍රතිපදාව ඒ බ්‍රහ්මචර්යාව ආසාවක් ඇතුව කළත් ආසාවක් නැතුව කළත් ආසාව ඇතුවහා නැතුව කළත් ආසාව ඇතුවත් නැතුව නැතුවත් නැතුව කළත් ඒ ප්‍රතිඵලය ලැබෙනවාමයි ඔන්න ඊළඟ දෙන උපමාව කියන්නේ පැත්ත අර උපමා අනිත් පැත්තට හරවන යම් කිසි කෙනෙක් තෙල් බලාපොරොත්තු වෙන ඔරුවක ඔය තෙල් ඔරුව කියලා හම් තියෙන තෙල් ඔරුවක ඒ කාලේ කරන්න වගේ තලපිටි දාලා වතුර මිශ්‍ර කරලා ආසාවක් ඇතුව කෑනුව අනලා මිරිකුවක් ආසාවක් නැතුව කරත් දෙකම ඇතුව කරත් නැතුව කරත් ඒ තලපිටි තුලින් අන්න තෙල් මතුවෙනවා තෙල් ලබා ගන්න පුළුවන් දෙවෙනි උපමාව අනිත් පැත්තට හරවලා කියනවා කිරි බලාපොරොත්තු වෙන යන කෙනෙක් යම් කිසි කෙනෙක් තරුණ වස්ත්‍රයක් ඉන්න එළදෙනකගේ කිරි ගන්න පුළුවන් තැන දන්නෝනේ බුරුල්ලේ තනපුඩුවනේ තනපුඩුවෙන් අදිනවා තනපුඩුවෙන් අදිනව නම් ආසාවක් ඇතුව කරත් නැතුව කරත් ඒක දෙකම එකට කරත් ඒක නැතුව කරත් කිරි එනවමයි. ඔන්න ඒ වගේ තමයි. ඒක ඊළඟ තුන්වෙනි උපමා කියන දැන් මේ පිළිවෙලට අනිත්‍යව සලකා ගන්න පුළුවන් කෙටියෙන් කියනකොට උපමා ටිකනේ. ඊළඟට කියනවා වෙඬරු පිළිබඳව දෙන උපමා බුදුරජාණන් වහන්සේ. යම් කෙනෙක් කලසක දී කිරි දමලා අර කලතන දණ්ඩෙන් කලතනවා. ඒක තුලින් වෙඬරු මතු කර ගන්න පුළුවන් මිටු ලබා ගන්න පුළුවන්. මොන වෙදේ? මොන හතරවෙනි උපමාව. ඒකෙදි තියෙන්නේ යම් කෙනෙක් ගිනි බලාපොරොත්තුව වියලි දණ්ඩකින් තවත් වියලි දණ්ඩක් කියලා කිල්ලුවක් අන්න පුළුවන් ගිනි මතු කරගන්න. අන්න ඒක තුලින් ඒ උපමා ටික කියලා එනට කිව්වාම භූමිජ ස්වාමීන් වහන්සේට කියනවා බුදුරජාණන් වහන්සේ භූමිජ ඔබ මේ ජයසේන රාජකුමාරයාට මේ ටිකක් කිව්වනම් ජයසේන රාජකුමාරයා බොහොම ප්‍රසාදය දක්වලා ඔබ කෙරෙහි ප්‍රසාදයට අනුව ඒ පිළිපදිනවා කියලා කිව්වහම භූමිජ ස්වාමීන් වහන්සේ බොහොම නිහතමානීව කියනවා කොහෙද භාග්‍යතුන් වහන්සේ මට ওই උපමා වැටේ භාග්‍යතුන් වහන්සේට වැටුණා. ඔන්න ඒ සූත්‍රය. ඒකර මේ ඔක්කොම කිව්වේ පින්වතුනි මේ සම්බුද්ධ ශාසනය සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය යන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇති මේ ශාසනය. නෛර්යානිකත්වය ප්‍රතිඵලදායකත්වය අද වගේ දවසක මතක් කරගන්න. මොකද හේතුව? සම්බුද්ධ ශාසනය ඒ පැත්ත බහිනවා. මේක නෛර්යානික නෑ. මේ කාලේ බෑ මේ නිවන් දකින්න. ඉතින් අන්න ඒ විදිහට ඒකට උනන්දු අයත් අධෛර්ය කරන විදිහේ බලවේගෙන් නොයෙකුත් විදිහේ පිටින් නෙවෙයි වෙනාදම් වලින් අපතුලින්ම අපේ අපායගේ අයගෙන්ම ඔන්නෝවම තු වෙනවා. ඒක නිසා මේ වචන කීක කියන්නේ ඒ විදිහ අධර්මිත අය අපටත් ඇවිල්ලා කියනවා. නොයෙකුත් ඔය දේශනා අහලා මෙන්න මෙහෙම කිව්වා මෙහෙම කිව්වා ඒකයි මම මේ කියන්නේ. ඉතින් ඒ විදිහේ ශාසනයක් අපේ ඉදිරියේ තියෙන්නේ. එතකොට ඒ අතීතයේ යන උදං අනාන ඉඳලා අර ඒ කාලේ නම් දැන් වගේ නෙවෙයි වී පැදුරක්වත් කියලා ගන්න බෑ. රහතන් වහන්සේලා අසින්ඥාන වගේ ওই විදිහ කතන්තර අතිශෝක්තිත් ඇතිව ඌවා කිය කියනදලා හරියන්නේ අපිට කරන්න පුළුවන් තැන මේ පියවරේ ඉඳලාම අපි උත්සාහ කරන්න ඕන ගමන් කරන්න. ඒකට අදාළව තමයි මේ ශාසනයේ මේ අපි දැන් කිව්වා අර ගිහි පින්නතුන් නිගරයි මේ අපි මේ දේශනා කරන්නේ. ගිහි පින්නතුන් කිසිසේත් හිතන්න නරකයි අපිට බෑ මේවට කිට්ටු වෙන්න කියලා මතක් කරගන්න තියෙන්නේ. දැන් අපි කිව්වා අර බණ්ඩුක උපාසකතුමා ඒ අනාගාමී උපාසකතුමෙක් අභිඥාලාදි බුද්ධ කාලයේ චිත්ත ගෘහපති ආ හත්ක කාලෙක ආදී ඒ අනාගාමී ඒ ගිහි පින්නතුන් හිටියා. වේලුකණ්ඨකී නන්දක මාතා නකුල මාතා ගාපතාණී ආදී ධ්‍යාන මාර්ගඵල ඉහළට ගෙනිච්ච අය හිටියා. ඒ වගේම මේ ගිහි ප්‍රතිපදාව සකස් වෙලා තියෙන ආකාරය සිතල බලන්න අතීතයේ බෞද්ධ පින්නතුන්ගේ ජීවිත රටාව මේ වගේ සංකීර්ණ නෑ. ඒ අර ගොවිතැන් ආදී ඒක සරල ජීවිත රටාවක් තුළ ඉන්න අය විශේෂයෙන්ම ජීවිතය අවසාන සන්ධ්‍යා භාගයේ හතර පෝයටම සිල් රැක්ක අය හිටි බව අපේ පොතපතේ සඳහන් වෙනවා. එතකොට නිතිපන්සිල් පොහොය අටසිල් ඊළඟට අටසිල් කියලා කියන්නේ මොකද්ද? මේ හොඳට මේ ඇඳ පැළඳගෙන සුදු ඇඳගෙන පිරිසක් පෙරක් නෙමෙයි ඉදිරිපත් වෙලා මේ පෙරහැරේ යමින් ඡායාරූපයේ වැටෙනකන් ඒ කැටි කර රඟපෑමක් නෙවෙයි මේක තියෙන්නේ. මේකේ ගැඹුර මොකද්ද? ඒ අතීත පොතවල ඒ පොතපතේ සඳහන් වෙන්නේ ගිහි පින්වතා විශාල පරිත්‍යාගයක් කරන්නේ මේවට පොහොය අටසිල් සමාදන් වීමේදී. ඒ මහා දාහක් වැඩ කටයුතු තිබෙදී ඒ කාලේ පවාද පමණක් වේ. ඒ ගිහි පින්වතා රහත් ප්‍රතිපදාවට නැඹුරු වෙනවා. ඒකයි අර පොතපතේ තියෙන්නේ. අද මේ රැය මේ දවාල මම රහතන් වහන්සේලාගේ ප්‍රතිපදාවට අනුගතව ජීවත් වෙනවා කියලා යන්තමින් හරි උන්වහන්සේගේ ප්‍රතිපදාවට අදාළව ජීවත් වෙන කර ප්‍රයත්නයක් තමයි පොහොය අටසිල් තුල තියෙන්නේ. බෝධනා එකවත් දන්නේ නැහැ. එතකොට එහෙම පොහොය අටසිල් රකින්න ගිහි පින්නතා ක්‍රමක්‍රමයෙන් ඊළඟට යම් අවස්ථාවක එකෝ ජීවිතය අවසාන අවස්ථාවේ දරුමල්ලන්ගෙන් නිදහස් වුණු අවස්ථාවේ සමහරවිට ඒ අය තවත් කරදරයක් හිටියට හිතලා මේ මුදල් පරිහරණ ආදී වෙනත් ඉවත් වෙලා ගහට දසීලේ ඒ කාලේ අනගාരിക කියලා කියන්නේ. දැන් අතීතේ නම් අනගාരിക කියන එක සංඝයා මාත්‍රයත් ඉදිරියට තියෙනවා. අනගාരിക හැටියට හරින්න පුළුවන්. දසසිල් සමාදන් වෙලා. තව දුරටත් තවත් ටිකක්. කොහොමම ගිහිල්ලා තමයි අපි එක් අවස්ථාවක එක්තරා උපමාවක් දුන්නා. ගිහි පින්වතා තුලින්මයි පැවිද්ද මතු වෙන්නේ කියන එක පෙන්වන්න. ගිහි දනඹුවා තුලින් තමයි ශ්‍රමණ සමනලයා කවදාරි පියාඹලයි අහසට යන්නේ. එතකොට අර ඒ ගිහි දනඹුවා කිව්වට මේ පින්නතුන් හිතන අරක් කරගන්න එපා. ඒ ගිහි දනඹුවා කියන්නේ මොකද? අර ඒ අපේ එතකොට ඒ දනඹුවාගේ ගමන හැමින් ස්වરૂපයත් එච්චර ලස්සන නෑ. නමුත් යම් අවස්ථාවක මහා ආශ්චර්ය දෙයක් ඔය සත්ව ලෝකයේ තියෙන්නේ. දනඹුවෙක් සුලින් සමනලෙක් කියන හැටි බලාගෙන හිටුණා ආශ්චර්යවත්. ඒ වගේම තමයි මේ මිනිමරුවෙක් හංගන්නේ අර කිව්ව ප්‍රබුද්ධ කුෂ්ඨ රෝගිය වගේ කෙනෙකුගෙන් පැවිදි ස්වරූපයක් මතුවෙනකොට නිකන් ආවට ගියාට නෙවෙයි, සාපුවල සිවුරු තියෙන නිසා නෙවෙයි, ඇතුළතින්ම වෙච්ච වෙනසක වශයෙන්. අන්න අර ඇතුළතින් වෙච්ච වෙනසකින් උයි සමනලයක් වෙන්නේ දළඟු වගේ. නිකන් මේක අර සමනල පිහාටු වෙන්නේ නිකන් නෙවෙයි. අන්න එහෙම හිතලා ඒ විදිහට ඔය දැන් කාලේ ඔය නොයෙකුත් ව්‍යාපාර විදිහට සතියේ පැවිදිකම් අරවා මේවා පටලැවිලි වගේක් රටේ තියෙනවා. ඒක තුල නෙක් කම්මේ පිළිබඳ ඒ පිරිසිදු පරිශුද්ධ අදහස එන්න එන්නම නැති වෙන බව අපි කියලා තියෙනවා. නොයෙකුත් ව්‍යාපාර අදහස් ඇතිව සතියේ දෙකේ පැවිදි කරන ඒක තුල අර මේකේ පන්නරේ මේක වටිනාකම තියෙනවා. ඒකයි අපි කියන්නේ. එහෙම කෙනෙක් කරාට අපිට දොස් කියනවා නෙමෙයි. ඒක තුලින් මේ ඒකට අන්න තියෙනවා ගහට දස සීලිය. ඒ යම් තාක් අවස්ථාවක අර ඔක්කොම කඩලා බිඳලා ඔක්කොම ඒ සම්බන්ධකම් අතහැරලා තොයි දෙන්න පුළුවන් නම් නික්කම් යන්නේ අවස්ථාවේ තමයි. ඉතින් මේක අපි අර සමහරලාට උපමාවට කියන්නේ. ඔය දීර්ඝ කාලයක් ගාලක මුළු රාත්‍රිය තුල ගාලක හිර වෙලා ඉන්න ගවයින් කොයි වෙලාවෙ දොර අරිනවද කියලා බලාගෙන ඉන්නේ. දොර ඇරිය හැටි කඩාගෙන දුවන්නේ. අන්නේ වගේ තමයි අර නෙක්ඛම්ම චේතනාව ඇති කෙනා යම් අවස්ථාවක අර මූලික අවස්ථේ දාටි දිනනවා. අන්න අර ගිහි ගාල කඩාගෙන පැවිදි වෙනවා. ඒකයි පබ්බජ්ජා කියන්නේ. ප්‍රජ කියන වචනේ තුල තියෙන ප්‍රජ කියන වචනේ තියෙනත් අන්න හැඟින්නේ. ප්‍රජ කියන වචනේ අර ගාල හැඟින්නන වචනයක්. ගමන හැඟින්නන වචනයක්. පබ්බජ්ජා කියලා කියන්නේ ගාල කඩාගෙන යනවා. ඒ කියන්නේ අශික්ෂිත බවක් නෙවෙයි. ගිහි ගාල කඩාගෙන ගිහිල්ලා අන්න අර අභ්‍යවකාශය වගේ පැවිද්දට යනවා. ඒකයි අර පාත්‍ර කියන්නේ පියාටු දෙක කියලා කියන්නේ. පාත්‍රය චිවුසත් අරගෙන යනවා කියලා කියන්නේ. ඒ කාලේ විශේෂයෙන් මේ කාලේ ඉදුදංග ධාරී ආදී සංඝයා වහන්සේලා ඒ වැඩි දේවල් නැහැ. ඒ බව එතන පෙන්නුකනේ ප්‍රතිපදාවේ ලස්සන බවේ නෙකුත් උපමා වලින් දක්වලා තියෙනවා. අපි ඒක පෙන්වන්න ඒ සාමනල කතාව කිව්වේ. දැන් කාලේ නම් සමනලයා කියන එක ඉතින් අනිත් පැත්තටයි කියන්නේ. ගෙදේ වේවා අන්නේ උපමා අපි දැක්වේ මෙන්න මේ ප්‍රතිපදා විශේෂත්වයේ අපි අර උදේවරුවෙත්ව කියන්න සිද්ධ වුණා. භණ්ඩුක උපාසකතුමා ඕන්නම් ඒ දඹදි විදිම මහාන කියලා ගේන්න තිබුණා. නමුත් ඇයි උපාසක කෙනෙක් යකීට අරගෙන ආවේ? පෙන්නන්න. මේකේ සම්බන්ධතාව පෙන්නන්න. මේ ගීයක් තුලිනුයි පැවිදි වෙන්නේ. රහතන් වහන්සේලා බි වෙන්නේ අහසින් ඉබේ වැටෙනවා නෙමෙයි. අන්නේ ටික බොහෝ දිනකට අමතක වෙලා. ඒ කියන්නේ සංඝ ගෞරවය නැති කරගන්න නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ කියන්නේ අන්නර මේකේ ප්‍රායෝගිකත්වය අපි කල්පනා කරනවා. අපි ඉතින් ගිහියෝ අපිට බෑ. අපි ඉතින් අර ගියන්ට අයිති වැඩ කර කර ඉඳිමු. ඔහොම හිටියොත් කවදවත් සංසාරේ අපි නිරන්තරයෙන්ම නෑ. අපි හැම බණකින්ම අපි කරන්නේ හැකි සංඥාව මතු කරමු. හැකි සංඥා. නමුත් රටේ වැඩිදුර අහන්න ලැබෙන්නේ බැරි සංඥා. බැරි සංඥා. අපිටත් බෑ ඔයගොල්ලත් කරන්න බෑ. අපිට බැරි නම් ඔයගොල්ලෝ කරන්න කිව්වා. අන්න එහෙම කතාවක් රටේ යන්නේ. අද වෙනි දවසක මම මේක කිව්වේ නැත්නම් කවුරුවත් කියන්න කෙනෙකුත් නෑ වගේ. ඒකයි මම කියන්නේ. ඉතින් ඒ පින්නතුන් මේ අටක් පිළිසෙන් මේ පිළිසෙවත් උත්සාහවත් මේ ධර්ම මාර්ගය යන උත්සාහවත් වෙන්න ඕන. ඊළඟට ඒක පිළිබඳව කියනවා. අර දැන් කිව්වා අර සත්‍ය දැන් තවත් කාරණයක් කියන්න තියෙනවා. දැන් සෝතාපට්ටි අංග කියලා තියෙනවා. සෝවාන් වීමේදී උපකාර වන අංග හතරක් ධර්මයේ සඳහන් වෙනවා. සප්පුරිස සංසේවෝ සද්ධම්ම ශ්‍රවණ යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කියලා. සෝවාන් වීමට උපකාර වෙන සත්පුරුෂ සංසේවය. ඉහළින්ම කියනවා බුදුරජාණන් වහන්සේ තමයි ලොකුම සත්පුරුෂයා. කල්යාණ මිත්‍රයා. සත්පුරුෂ සංසේවෝ. ඊළඟට සද්ධම්ම ශ්‍රවණ. සත්පුරුෂෙන්ද හතර පදයක ධාතාවක් අත්හන්න වෙනවා. ඒ තරම් මේ බුදු කෙනෙකුගේ ආශ්‍රය නැතුව බෑ ශ්‍රාවකෙක්. ඒ රහත් වෙන. සද්ධම්ම ශ්‍රවණ. ඊළඟට යෝනිසෝ මානසිකාරය. ඒ අනුව නිසි ආකාර මෙනෙහි කිරීමේ දන්නවා. ඊළඟට ධම්මානුධම්ම පටිපදේ. ධර්මයට අනුගතව කියන දේ පටිපදේ. ඉතින් මෙන්න මේ ආකේ අපිට පේනවා. සත්පුරුෂ ආශ්‍රේ ශ්‍රේෂ්ඨත්වේ කල්යාණ මිත්‍රතා කියන කල්යාණ මිත්‍රත්වයේ ශාසනයේ භාග්‍යත් යාපු ආනන්ද හාමුදුරුව ඒ කියමන අවිතක් සේරුවක් ලක් කිරීමක් කියලා බුදුරජාණන්සේ හරි ගැස්සුවේ කොහොමද? මුළුමහත් ශාසනයම කල්යාණ මිත්‍රාශි. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ ඔය සත්පුරුෂයතයි. එතකොට මේක තවත් අපි සමහර අවස්ථාවල මේ දේශනාවලදී මේක තවත් හිතට කාවත් ගන්න අපි නොයෙකුත් උපමාවල් දුන එක උපමාවක් තමයි මේ ඉලක්ක පූර්ව උපමාව. ඒ කාලේ දේශනා අහපු අයට මතකත් ඇති. මෙන්න මෙහෙම දැන් ඔය අපි ඒ සංඝයා වහන්සේලාම පිරිත් සජ්ජානාව අවසානයේදී ප්‍රකාශ කරන දුර්ලභ කාරණ හයක් පිළිබඳව කියනවා. දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මි. දුර්ලභෝ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ. දුර්ලභා කන සම්පatti. දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං. දුර්ලභා පබ්බජ්ජා. දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං. දුර්ලභෝ බුද්ධෝපාදෝ ලෝකස්මි. දුර්ලභෝ මනුස්සත්ත්ව ප්‍රතිලාභෝ. දුර්ලභා කන සම්පatti දුර්ලභා පබ්බජ්ජ දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං දුර්ලභෝ සත්පුරිස සංසීව. ඔය කාරණාවය අපි මේ පොඩි චිත්‍රයකට නගලා පෙන්වුවා හිතට ගන්න. ඉලක්ක පුවරුවක් ගැන හිතන්. ඉලක්ක පුවරක අපුවරුවක අර ඒ කාලේ හැටියට විදිනවා, මේ කාලේ හැටියට වෙඩික්කාරයෙක් වෙඩි තියනවා. එහෙම කදී සමහර විට ඉලක්ක පුවරු තියෙන්න පුළුවන් නොයෙකුත් වර්ණ වලින් හිතට කාවා දින අඳමින් අර වර්ණ කව. එක වර්ණ කවයක් ඇතුලේ තව එකක්. කොහොමම නමුත් අවසාන ඉලක්කය යොමු වෙන්නේ අර මැදට. දැන් මේ කියාපු කාරණා අපට මේ විදිහට දැක්වුවා. ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාදයේ දුර්ලභව අපි කවුරුත් පිළිගන්නවා. තාමත්ම දුර්ලභයි. දුර්ලභෝ ඒක හිතා ගන්න බැරි තරම් දුර්ලභයි. බුද්ධෝත්පාදෝ ලෝකස්මි. නමුත් ඊටත් වඩා දුර්ලභයි. මෙතන මනුස්සත්ව ප්‍රතිලාභෝ අපි හිතා ගන්න බුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍යානුභාවය. අන්න අර ඉලක්ක පූර්ය අර ඊළඟ කවය. බුද්ධෝත්පාද කාලයක් තුල ලැබෙන මනුෂ්‍යානුභාවය ඒකත් දුර්ලභයි. ඊළඟට මනුෂ්‍යානුභාවයක් ලැබුවත් ක්ෂණ සම්පත්තිය කියලා කියන අඳගුළු බිහිරි ආදී ඒ தත්ව නැතිව ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ප්‍රදේශයක උත්පත්තිය ලැබලා ඒ විදිය தත්වයක් ඇතිව ඥානවන්ත මනුෂ්‍යානුභාවයක් ලැබීම වෙන එකත් ආකාරයෙන් අෂ්ට දුෂ්ටක්ෂණ කියලා කියන අෂ්ට කාරණා අටකින් වෙන් වූ නියම ක්ෂණ සම්පත්තිය ලැබීම තමයි ඔන්න ඊළඟ කාරණා දුර්ලභ ක්ෂණ සම්පත්තිය. ඊළඟට ඒ ක්ෂණ සම්පත්තිය තුළ පැවිද්ද ලබා ගැනීම දහසක් කරදර මැද්දේ කෙනෙක් බොහොම ආවින් ඔය පැවිද්ද කියන ඒ අර කියාපු පැවිද්ද ලබා ගන්න. පැවිද්ද ලැබුවත් සද්ධම්ම ශ්‍රවණං නිවනට උපකාර වෙන ධර්මය අහන එක ඒත් ඒ වගේම දුර්ලභ දෙයක්. සද්ධම්ම ශ්‍රවණං ඊළඟට ඒ ධර්මයේ ඉන්නේ කොහෙන්ද? සද්ධම්ම ශ්‍රවණං ඊළඟට දැන් අපි කියවනේ දුර්ලභෝ දුර්ලභා කන සම්පත්ති දුර්ලභා පබ්බජ්ජා දුර්ලභං සද්ධම්ම ශ්‍රවණං ඊළඟට අන්න අර දුර්ලභෝ සත්පුරි අර සත්පුරිස සේවය තමයි අන්තිමට එනකොට ඉතාමත්ම ආශ්චර්යමත් ඉතාමත්ම ධර්මයේ දුර්ලභදී ඒ අර ධර්මය අහන්න උපකාර වෙන අන්න ඒකයි මේ කියන්නේ. එතකොට ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ඒක ලබාගත්තු තැන තමයි මේ අනිත්‍යකෝම් ප්‍රතිපත්තිය එකතු කරගන්න පුළුවන් වෙන්නේ. ඒකයි අර සත්පුරි සංසේව කියන එකත් මුලට දාලා තියෙන්නේ. අන්න ඒක නිසා මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අන්න ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන මේ ධර්ම මාර්ගයේ යන්න මේ ශාසනයේ එන්න එන්නම අපි මේ නංගනවා කියලා කියන්නේ බාහිර දේවල් වලින් බාහිර ක්‍රියාකාරකම් වලින් මේ ශාසනය රකින්න පුළුවන් කාරණිය නකින්නවා වගේ පේනවා. එතකොට නමුත් අර ඇත්ත වශයෙන් මේක ඇතුළතින් මේක බාහිර ටික විතරයි. නමුත් අන්න අර මුල ඉඳලම අපි ප්‍රකාශ කරේ බුදුරජාණන් වහන්සේගේ ගාථාව තුම් හේ කිච්ඡං ආතප්පං අක්ඛාතාරෝ තථාගත පටිපන්නා පමුක්ඛන්ති ජායිනෝ මාර්බන්ධන කළ යුතු කිසේ නුඹලාම විසින් බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. බුදුරජාණන්සේ දේශනා කළ ධර්මය මිහිඳු මහරහතන් වහන්සේ ගෙනල්ලා අපට දේශනා කළා. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළ ධර්මය අනිකුත් ස්වාමීන් වහන්සේ වහන්සේලා හැම දේශනා කළා. ඒ ධර්මයේ ටික යනවා ඔහේ යනවා ඒව තවාකින් යත යන කූඩ යනවා වගේ. නමුත් අන්න කේවා ප්‍රතිපදාවට නැගුවේ නැත්නම් එතකොට ඒකයි අර මෙතන මේ ගාථාවේ ගැඹුරු අර්ථය. තුම් හේ කිච්ඡං ආතප්පං කළ යුතු දේ නුඹලාම කරන්නට ඕන. අක්ඛාතාරෝ තථාගත තථාගතයන් වහන්සේලා පමණක් නෑ අනිකුත් දේශකයන් වහන්සේලා කියලා දෙන එපන්න. ඊළඟට පටිපන්නා පමුක්ඛන්ති මේ ප්‍රතිපදාවේ යනවන පමණයි නිවන් ලබන්නේ. නිකන් කටපාඩම් කරගෙන ඉඳලා නෙවෙයි. ඒ ආයේ ප්‍රතිපදාවේ යම් මට්ටමකින් අර කිව්වා වගේ ගිහි පින්නතුන්නා ඒ ඉලක්කේ අරකනම් ප්‍රතිපන්සි ලීනාට පොය යට සිල් රගෙනකොට යම් තන් ඡායාවක් එනවා රහත් ප්‍රතිපදාව ගැන. ওই දෙල් ක්‍රමක්‍රමෙන් ගහට දස සීලය ඊළඟට පරිද්ද ඔන්නෝම යන ගමනක් මේක. එතකොට ඒ මාර්ගය තුලින් අන්න යම් අවස්ථාවක මේ සසර දුක් කෙලවර කිරීම කියන එක ඉතාම දුර්ලභ දෙයක් බව බුදුරජාණන්සේ බොහෝ විට ප්‍රකාශ කරලා තියෙනවා. අපි ඔය ඇතැම් අවස්ථානමතක සංයුත්ත ආදී සූත්‍ර කියනකොට ඒ එක දේශනාවක් අහලා හැටනමක් රහත් වුණේ මොකද මේ සංසාරයේ භයානකම දීර්ඝ බව බුදුරජාණන්සේ හිතා ගන්න බැරි විදිහ උපමාවලින් කියලා තියෙනවා. කල්පයක දීර්ඝ බව කියනකොට පුදුම හිතෙනවා, බය හිතෙනවා. අර මේ පින්නතුන් අහලා ඇතිනේ අර ජදුනක් පමණ ඝන පර්වතයක කෙනෙක් අවුරුදු 100කට වරක් ඇවිල්ලා විල්ලූද රෙද්දක් අතුල්නවා. ඒ ඇතිල්ලීම තුළින් ගල ගෙවිල යාවි. කල්පය ගෙවිල යන්නේ නැහැ. කොච්චර පුදුමද. එතකොට ඒ තරම් කාලය දීර්ඝ කාලයක්. ඒකයි බුදුහාමස් කියන්නේ. අති දීර්ඝ කාලයක් අවිද්‍යාවත් තෘෂ්ණාවත් නිසා නුඹලාත් මමත් ඇවිත් ඉන්නවා. ඒකට බුදු කෙනෙක් ඉල පහළ වීම දුර්ලභ නම් ඒ පහළ වීම තුළ ලබාගත්තු මනුෂ්‍යානුභාවය දුර්ලභ නම් මනුෂ්‍යානුභාවයත් අර කියාපු ක්ෂණ සම්පත්තියෙන් සම්පූර්ණ නම් පැවිද්දත් ලබාගෙන ඉන්නවනම් ධර්මයක් අහන්න ලැබිලා තියෙනවනම් අන්න ඊළඟට කරන්න තියෙන ටික තමයි අර ඒ ටිකයි අපි කල්පනා කරන්න ඕනේ. එතකොට ඒ අනුව මේ පින්නතුන අද දවසේ මේ අද වගේ වටිනා දවසක අපි අර නොයෙකුත් බුදුරජාණන් වහන්සේ ගැන කියනකොට කියන්නේ බුදුරජාණන්සේගේ වචනේම ආනිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාවට වටිනවා කියලා කිව්වනම් අද දවසෙත් අපිට හිතන්න තියෙන්නේ මෙන්න මේ ආමිෂ පැත්තෙන් නෙවෙයි අපි මිහිඳු මහ රහතන් වහන්සේට පූජා කරන්න තියෙන්නේ ප්‍රතිපදාවෙන්මයි. එතකොට මේ කියපු වචන ටිකින් මේ පින්නතුන්ට යම්කිසි මේ ශාසනය ගෙනියන්න අනාගතය ගැන යම්කිසි ධෛර්යයක් අදිෂ්ඨානයක් ඇති වුණා නම් ඒක මේ දේශනා ප්‍රතිඵලය හැටියට මම කල්පනා කරනවා. ඉතින් මෙතෙක් මේ අද දින මේ පින්නවත් පිරිස අර වටිනා ශීලයක් සමාදන් වෙලා භාවනාව යෙදිලා දවස ගත කළා. අද මේ ඒ සමත විදර්ශනා ආදී හැම කටයුත්තෙම උපකාර වෙන දේශනාවක් අපින් අහන්න ලැබුණා. ඒකට මේක උපකාර කරගෙන මේ පින්නතුන් අධෛර්ය නොවි මේ ධර්ම මාර්ගයේ යමින් හිතා කික්මනින් අර සෝවාන් සකදාගාමී අනාගාමී අරහත් කියන මාර්ගවල ප්‍රතිවේදින් තුම මා මහ නිවනට ලං වීමට හැම දිනාටම ශක්තිය බලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර අවිකේශිත අගනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ විදිය ධර්ම දේශනාවෙන් ධර්ම ශ්‍රවණයෙන් කුසලයේ අනුමෝදන් වීමට කැමති නම් ඒකෙන් අනුමෝදන් වීම තුලින් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මම මහ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාව ඉදින් මේ ගාථා කියන ඉතාවතා චම් සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවා අනුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨාදි බුම්මට්ඨා දේවානාදාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං ආකාසට්ඨාදි බුම්මට්ඨා දේවානාදාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨාදි බුම්මට්ඨා දේවානාදාමයි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු කරං දුක්ඛප්පත්තා චිනින් දුක්ඛා භයප්පත්තා චිනින් භය සෝකප්පත්තා චිනිසෝකා හුන්තු සබ්බේ පිපාන්නෝ දුක්ඛප්පත්තා චිනින් දුක්ඛා භයප්පත්තා චිනින් භය සෝකප්පත්තා චිනිසෝකා හුන්තු සබ්බේ පිපාන්නෝ දුක්ඛප්පත්තා චිනින් දුක්ඛා භයප්පත්තා සෝකප්පත්තා චිනිසෝකා හුන්තු සබ්බේ පිපාන්නෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු සතං සමාදමෝ හොතු යාව නිපානපත් ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සතං සමාදමෝ ඉමිනා පුඤ්ඤ කම්මේන සබ්බීතියෝ ඉවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවින සදා සුත්ති භවන්තුති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචාරිනෝ චත්තාරෝ ධම්මා වඩ්ධಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පති නීවච අතෝ නිබ්බාන සම්පති නාතේ සමිජ්ජති.
ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරට පත්කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්, ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.